යෝජනා පිළිබඳ දැනුම් දීම යෝජනාංක 1 සහ 2
මේ අද දින න්‍යාය පත්‍රයේ දිනුත් නියමිත කටයුතු වලට අදාළ විෂයාංක 1 සහ 2 මම ඉදිරිපත් කරනවා. ඒ වගේම මෙම යෝජනා සම්බන්ධයෙන් වචන කිහිපයක් ප්‍රකාශ කරන්නත් අදහස් කරනවා ගරු කතානායකතුමනි. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සහ රබර් ආශ්‍රිත නියෝග දෙකක් තමයි මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම 2021 වසර ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට යම් පමණක අභියෝගාත්මක වසරක් බවට පරිවර්තනය වුණා. විශේෂයෙන්ම හරිත කෘෂි කාර්මික ප්‍රතිපත්තිය සමග අවසන් කාර්තුවේදී යම් පමණක රසායනික පොහොර හිගයක් මෙරට ඇතිවීම සමග. නමුත් මම ඉතාම සන්තෝෂයෙන් සඳහන් කරනවා ගරු කතානායකතුමනි, වැවිලි කර්මාන්ත අපනයන අංශයෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ අපි ලබන වැඩිම අපනයන ආදායම අපි වාර්තා කළ තියෙන 2021 වසරේදී කියන කාරණේ මම ඉතාම සන්තෝෂයෙන් මේ අවස්ථාවේදී සටහන් කරනවා. අපි තේ, රබර්, පොල් සහ අනෙකුත් අපනයන භෝග අපනයනෙන් ඩොලර් බිලියන 3.8 මුදලක් ලබාගෙන තිබෙනවා. අපි විශ්වාස කරනවා යහපත් යෙදවුම් සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සමග ඉද 2023 වසර වන විට ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙන් අපනයන ආදායම ඩොලර් බිලියන 5 දක්වා වැඩි කර ගැනීමට අපට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. පසුගිය වසර අපි දන්නවා වර්තමානයේදී මේ තේ කර්මාන්තය සම්බන්ධයෙන් අදහස් රාශියක් ප්‍රකාශ වෙනවා. ඔබතුමත් මේ කර්මාන්තය ගැන හොඳින් දන්න කෙනෙක් හැටියට යම් පමණක අපහසුතාවයට පසුගිය වසර අවසන් කාර්තුවේ ලක් වෙතුමත් අපි දන්නවා. හැබැයි දැන් නැවත පොහොර මේ වෙළඳ පොළ තුළ සුලභ පොහොර ලබා දීලා තිබෙනවා. නමුත් මේ මිල හා සම්බන්ධ යම් පමණ ගැටලුවක් තිබෙනවා අපි පිළිගන්න අවශ්‍යයි. ඒ මිල ඇත්තරම ඉතාම ඉහළ මට්ටමකට ගියේ ලෝක වෙළඳ පොලේ යූරියා හා අනෙකුත් රසායන සම්බන්ධ තිබුණු මිල ඉතාම ඉහළ මට්ටමකට ගියපු නිසායි. මෙට්‍රික් ටන් එකක් ඩොලර් 300ක් හැටියට තිබුණු යූරියා ඇතුළු ද්‍රව්‍ය දෙසැම්බර් නොවැම්බර් මාස වෙනකොට ගරු කතානායකතුමනි ඩොලර් 900 දක්වා තුන්ගුණයක මිල වැඩි වුණා. ඉතින් ඒ නිසා දැනට ගෙන්වලා තිබෙන පොහොරවල මිල වැඩි. හැබැයි දැනට ලෝක වෙළඳ පොලේ පොහොර මිල ක්‍රමානුකූලව අඩු වෙමින් තිබෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා අප්‍රේල් මාසෙන් පසුව අපි මේ පොහොරවල මිල සෑහෙන ප්‍රමාණයකින් අඩුවේ කියලා අපි විශ්වාස කරනවා. එම අන්තර්කාල සීමාව තුළ විශේෂයෙන්ම අපි සඳහන් කරන්න අවශ්‍ය කාරණය තේ 2020 වසරට සාපේක්ෂව 2021 වසරේදී තේ නිෂ්පාදනය කිලෝ මිලියන 20කින් වැඩි වෙලා තිබෙනවා. 2020 වසරේදී මේ රටේ තේ නිෂ්පාදනය සමස්ත තේ නිෂ්පාදනය කිලෝ මිලියන 279යි. ගිය අවුරුද්දේ කිලෝ මිලියන 300 දක්වා කිලෝ මිලියන 20කින් වැඩි වෙලා තිබෙනවා. ඒකට යම් පමණකට පොහොර අඩු වුණත් ගරු කතානායකතුමනි යහපත් කාලගුණික තත්ත්වය නිසා මේ නිෂ්පාදනය වැඩි වුණා. ඉතින් අපිට පැහැදිලිව මේ රටේ ගොවි ජනතාවට ලබා දෙන්න පුළුවන් කියා අපි පැහැදිලි කර දු කාරණේ තමයි මේක පොහොර පිළිබඳව අපි මන පමණක් කාරණයක් නෙවෙයි ගරු කතානායකතුමනි. ඔබතුමා බොහොම පැහැදිලිව දන්නවා මේ රට වැඩිම පොහොර ප්‍රමාණයක් ආනයනය කළ තින් 2013 වසරේදී 2020 වසරේදී ඒ වසරේ මේ රටට පොහොර මෙට්‍රික් ටන් 837,000 ආනයනය කළා තිබෙනවා. ඒ වසරේදී තමයි ලංකාවේ තේ නිෂ්පාදනයේ අඩුමගේ වාර්තා වෙන්නේ. ඊට සමගාමීව ඊට සාපේක්ෂ වශයෙන් 2013 වසරේදී ලංකාවට ගෙනලා තියෙන පොහොර මෙට්‍රික් ටන් 435,000යි. ඒ වසරේදී තමයි භාගයකට වඩා අඩු වුණාට පොහොර ප්‍රමාණය ලංකාවේ තේ අස්වැන්න වැඩිම නිෂ්පාදනය කිලෝ මිලියන 340ක් නිෂ්පාදනය කළා තියෙන 2013 වසරේදී. ඒ නිසා මේක පොහොර පිළිබඳව කාරණයක් නෙවෙයි. පොහොර පිළිබඳව විතරක් නෙවෙයි අපිට පොහොර අවශ්‍යයි. යොව් පොහොර ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම තමයි අපිට අනෙකුත් සමෝදානික කටයුතු පිළිබඳව පාංශු සංරක්ෂණ උස්සෙවන මිටිසෙවන ශාක ලබා දීම, පසේ යාන්ත්‍රිකතාවය අඩු කරන් ඩොලමයිට් ලබා දීම, ඒ වගේම ජල සැපයීමතුළු කරුණු කාරණා රාශියක් මේකට බලපානවා. ඉතින් රජයේ හැටියට අපි කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හරහා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයත් රාජ්‍ය අමාත්‍යංශයත් මේ සහන ජනතාවට ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. අපි දැන්පත් මේ වසරේදී ඩොලමයිට් සියල්ල නොමිල ලබා දෙන්න අවශ්‍ය කටයුතු සකස් කරලා
තිබෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වසර තුළ කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය ඩොලමයිට් ටික සියල්ල නොමිල ලබා දෙන්නත්, සිංක් සල්ෆේට් නොමිල ලබා දෙන්නත්, ඒ වගේම උස්සෙවන මිටිසෙවන ශාක සඳහා අවශ්‍ය ඒ අවශ්‍ය කෘෂිකාර්මික යෙදවුම් පැලස් සියල්ල ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි ජල සැපයීම වෙනුවෙන් විශාල සහනාධාර ක්‍රම කීපයක් අපි යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි 150ක ආධාරයක් ජල සැපයීම වෙනුවෙන් කුඩා තේවතු හිමියන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. රුපියල් 150,000ක උපරිම දක්වා අපිට ගමන් කරන්නත් පුළුවන්කම තිබෙනවා. ඒ අරෙන්ද ආසියානු සංවර්ධන බැංකු ණය යෝජනා ක්‍රම යටතේ අඩු සහන මිලට සහන පොලියට ණය පහසුකම් සලසා දෙන්න 4ක් වගේ සහන පොලියට ණය පහසුකම් ලබා දෙන්නටත් අපි වැඩසටහන් කීපයක් ලැහැස්ති කරලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙම සියල්ල සමග වගේම අපි මේ වතාවේ මේ අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ පුනර්ජීවනය වෙනුවෙන් ඍජු පැල කිරීමේ ක්‍රමවේදයක් පාංශු පරීක්ෂණය කිරීමෙන් පසුව දීර්ඝ කාලයක් නැවත පාංශු සංරක්ෂණ වැඩසටහන් ඒ ගමන් මාර්ගයෙන් යන්තරමකට බැහැර වෙලා අපි ඍජු පැල කිරීමේ ක්‍රමවේදයක් වගා කරන්න කැමැති වගා කරන්න සුදුසු ඉඩම් තියෙන පුද්ගලයින්ට අක්‍ර කාලකට තේ පැල සහ කොම්පෝස්ට් නොමිලේ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. භූමිය සකස් කර ගැනීමෙන් පසුව රුපියල් 30,000ක් වටිනා කාබනික ද්‍රව්‍ය එකතු කිරීමත් ඒ වගේම තවත් රුපියල් 35,000ක් පමණ වටිනා පැල නොමිල ලබා දීමට අපි කටයුතු කරනවා. එතකොට ආසන්න වශයෙන් තේ අක්‍ර කාලක නැවත තේ වගාව සඳහා අලුත් තේ වගාව සඳහා රුපියල් 75,000ක් පමණ වටිනා යෙදවුම් නොමිල ලබා දීමටත් මූල්‍ය ප්‍රතිපාදන මේ අවුරුද්දේ වෙන් කළ තුනයි. ඒහර අපි බලාපොරොත්තු වෙනවා ඉතිහාසයේ පුරාම කරු ඇමතුමනි තේ කර්මාන්තයේ අපි නැවත වගා ප්‍රමාණය 3% හැටියට සඳහන් කළා තිබුණත් මේ පසුගිය වසර 10ක කාලය තුළම කවදාවත් නැවත වගාව 3% සිදු වෙලා නැහැ. මේ අවුරුද්දේ මේ ඍජු පැල කිරීමේ ක්‍රමවේදය යටතේ අපි බලාපොරොත්තු වෙනවා ආධාර ලබා දීම මගින් අඩු ගානේ 2%ක්වත් නැවත වගාව අලුත් වගාව අපිට පටන් ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම වුණොත් ශ්‍රී ලංකාවේ දැනට විශාල ගැටලුවක් වෙලා පවතින මේ නිෂ්පාදන ධාරිතාවේ එක මට්ටමේ පැවතීම 2010 ඉඳන් 20 වෙනකම්ම සාමාන්‍ය හැටියට තිබෙන්නේ කිලෝ මිලියන 300යක වැඩි වෙලා නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ඍජු ආධාර ක්‍රමයේ යටතේ තේ වගාවේ අඩු ගානේ තව 2%ක් වැඩිපුර වර්ධනය කර ගැනීමට හැකි වෙයි කියලා. ඉතින් ඒක ඒ හා සමගාමීව අපි කුඩා තේ උද්‍යමයන් දැනුවත් කිරීමේ කටයුතු රසක් ආරම්භ කරලා තිබෙනවා. මේ රටේ තේ කර්මාන්තයේ සාමාන්‍ය අක්කරයකින් මාසකට දළු කිලෝ 350ක් පමණ අඩු මට්ටමක තියෙන්නේ. කෙන්යාවෙත් ඉන්දියාවෙත් මේක 450 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවේ වගා බිම්වල තත්වය පැරණිකම නිසා පාංශු තත්ත්වය දුර්වල වෙලා තිබෙනවා. කෙන්යාවේ අලුත් වගාවක් නිසා මීට වඩා ගොඩක් හොඳ මට්ටමකට තියෙනවා. හැබැයි අපි බොහොම පැහැදිලිව කියන්න අවශ්‍යයි මේ පාංශු සංරක්ෂණ ක්‍රමවේද කාබනික කොටස් එකතු කිරීම උස්සෙවන මිටිසෙවන ක්‍රමවේදයන් නැති කිරීම ජල සැපයුම ලබා දීම කරේ නැත්නම් අපිට මේ ඵලදායිතාවය මාසකට දළු කිලෝ 350ක් අක්කරකින් ලැබෙන ප්‍රමාණය අපි 450කට 500 ගෙනිච්චේ නැත්නම් අපිට විශාල ගැටලුවක් ඉදිරිකාලදී මතු වෙනවා. හැබැයි ඒකම අපිට කියන්න අවශ්‍යයි යහපත් කෘෂිකාර්මික භාවිතාවන් සමග සමහර කුඩා තේවතු හිමියන් ශ්‍රී ලංකාවේ මාසකට තමුන්ගේ තේ අක්කරෙන් කිලෝ 500-600 සමහරක් අය 1000 ලබා ගන්න තරුත් තිබෙනවා. ඒ නිසා ඒ ගොවි මහතුරු ආදර්ශයට අරගෙන ඒ සැපයුම් ලබා දීම හරහා අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ පරිවර්තනීය වෙනසක් කිරීමට හැකියාව ලැබෙයි කියලා. එසේ වුවත් ඒ අභියෝග හමුවේ ගිය අවුරුද්දේ මොන බාධක තිබුණත් ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 300ක් දක්වා ඉහළ දැන්වීමට කටයුතු කරපු කුඩා තේවතු හිමියන්ටත් විශාල වතු ඇතුළු ඒ සෑම කෙනෙකුටම අපේ උපහාරය පිරිනමන්නට කටයුතු කරනවා. ඒ ප්‍රතිඵලයක් හැටියට ගිය අවුරුද්දේ තේ අපනයනෙන් ගරු කතානායකතුමනි ඒ සම්බන්ධයෙන් ඔබතුමා කියලා බිලියන 1.32 මුදලක් ලබාගෙන තිබෙනවා අපනයනෙන්. ඒක 2020ට සාපේක්ෂව 2020 අපිට ඩොලර් බිලියන 1.2 ලැබිලා තියෙන්නේ. අපි වැඩිපුර අපනයන ආදී උපයගෙන තිබෙනවා. ගරු මනෝ ගණේෂන් ඇමතුමා සඳහන් කරපු කාර්යයට සමගාමීව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි උපරිම උත්සාහයක් සාමූහික ගිවිසුම හරහා මේ රටේ වතුකම්කරු ජනතාවට රුපියල් 1000 ලබා දෙන උපරිම උත්සාහ කරා. නමුත් ඒ වතු සමාගම කැමති වුණේ නැහැ. කැමති නොවෙච්ච නිසා තමයි නිමල් සිරිපාල සිල් ඇමතුමාට සිදු වුණේ පඩිපාලක සභාව හරහා නියෝගයක් හැටියට රුපියල් 1000 දීමනාව ලබා දෙන්න. ඉතින් ගරු ඇමතුමනි අපි සත්භාවයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ඉතාම සත්භාවයෙන් වතුකම්කරු ජනතාව ගැන ඇති හැඟීමෙන් කැක්කුමෙන් රුපියල් 1000 දෙන්න යෝජනා කරා. සමාගම් කැමති වෙන්නේ අපි පරිපාලක සභාව හරහා නියෝග පනවලා තිබෙනවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයත් රාජ්‍ය වැවිලි සංස්ථාවත් ඒ මුදල ගෙවනවා. වැවිලි සංස්ථාව පමණක් 2021 වසරේදී වැඩිපුර මිලියන 60ක් භාවිතා කරලා තිබෙනවා රුපියල් 1000 පඩිය දෙන්න. හැබැයි මේකට විරුද්ධව දැන් උසාවි ගිහිලා තියෙනවා වතු සමාගම්. ඉතින් අපි බලාගෙන ඉන්නවා අපි යෝජනා කරලා තියෙනවා පාර්ශ්ව දෙකටම පුළුවන් නම් නැවත ඔබතුමාලගේ වතු වෘත්තීය සමිති ක්ෂේත්‍රයටත් වතු හිමියන්ටත් අපි යෝජනා කරලා තියෙනවා ඔබතුමාලා නැවත සාමූහික ගිවිසුමට ප්‍රවිෂ්ඨ වෙන්න. ඔවුන් යෝජනා කරේ රුපියල් 800ක වැටුපක් සහ ප්‍රොඩක්ටිවිටි බේස් ඉන්සෙන්ටිව් රුපියල් 100යි ඇටෙන්ඩන්ස් ඉන්සෙන්ටිව් රුපියල් 100යි කියන කාර්ය ඔබතුමා හොඳින් දන්නවා. ඒවුන් එකඟ අපිට රජය හැටියට ඒකට ඒ ස්ථානට යන්න පුළුවන්කම තිබුණේ නැහැ. මොකද වෘත්තීය සමිති පැත්තෙන් දිගින් දිගටම කිව්වා අපිට දිනකට රුපියල් 1000ක මූලික වැටුපක් අවශ්‍යයි කියලා. ඉතින් අපි අපේ හැටියට යුතුයකම රජය හැටියට උපරිමෙන් ඉෂ්ට කරලා තියෙන බවත් අනාගතවාදීවත් වතුකම්කරු ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් උපරිමෙන් කැපවලා කටයුතු කරන බවත් මම ඉතින් වගකීමෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. නෑ ඔව්. 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 නමුත් අපි යෝජනාව දුන්නා ගණේෂන් මැතිතුමනි නෑ අපි දන්නවා මේක දැන් උසාවි ඉදිරිපිට තියෙන කාරණයක්. රජය හැටියට මේ සාමූහික ගිවිසුමට ඇතුළත් වෙන්න.
අනෝගනේෂන් මන්ත්‍රීතුමා ඔබේ අපිට මත්තුමා ඔබට සද්භාවය ගැන මට විශ්වාස තියෙනවා. ඔබට විශ්වාස තියෙනවා. ඔබතුමා නිතමානි පුද්ගලයෙක් දේශපාලනාකි බඩ දන්නවා. අපිට දන්නවා ඒක. අපි ඒක බලා ඉන්නේ අපි. ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක 10 කියන අර ගාන පොරොන්දු වෙලා දැන් බලන්න අවුරුද්දට වැඩි කාලයක් ගියා. තවත් දෙබල දැන් ඇරියා කරා ඔබට දන්නවනේ. කැටි කවක කියන දෙබල නැහනේ. දැන් ඒක ඔබතුමානේ ආණ්ඩුව අපි නෙමෙයි ආණ්ඩුව. ඔබතුමා ආණ්ඩුව. එනිසා මේ කම්පැනි කරන එන්න කියන්නේ.
නෑ අපි
වාඩි කරන්න. දෙන්න කියන්නේ ඒගොල්ලන්ට. ඔබතුමානේ අපතවරන්
රජය හැටියට කරන්න පුළුවන් දේ තමයි උන් දෙන්න නැත්නම් අපි පරිපාලක සභාව හරහා යෝජනා කර ඒ නිසා හැබැයි දැන් ඒක උසාවි මත ඉදිරිපිට තියෙන කාරණයක් නිසා අපි යෝජනා කරලා තියෙනවා නැවත පුළුවන් නම් සාමූහික ගිවිසුමට ඇතුළත් වෙලා දෙපාර්ශ්වයේ හොඳින් මේක විසඳ ගන්න එක. ඉතින් අපිට කරන්න පුළුවන් කාර්යය තමයි ගණේෂ් මහත්මුනේ මේ කාරණය. හැබැයි ඉදිරියටත් අපි උන් සමග අඛණ්ඩව කටයුතු කරනවා. මේ ජනතාවට මේ තේ කර්මාන්තය නිසා තමුගේ ජීවිත කාලෙම මේ වගාව වෙනුවෙන් දුක් විඳපු කැපකිරීම කරපු මේ රටේ අහිංසක වතුකම්කරු ජනතාවට සාධාරණීෂ්ඨ කළ යුතුයි කියන උපරිම මතේ පැවිලි කර්මාන්ත මාත්‍යංශයත් මේ රජයත් සිටිනවා කියන කාරණා ඉතාම වග්ගීමෙන් අපි ප්‍රකාශ කරනවා. ඒ නිසා ඉදිරි කාලය තුලත් මේ වගාව ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය කටයුතු වතුකම්කරු ජනතාවට සාධාරණීෂ්ඨ කරනවා වගේම අපිට කරන්න පුළුවන් කටයුතු අපි සියල්ලක්ම කරනවා. හැබැයි දැනටත් සමාගම් කීපයක් මේ රුපියල් 1000 දීමනාව රජයේ සමාගම් සමග ලබා දෙනවා කියන කාරණාත් අපි සටහන් කරන්නට මේ අවස්ථාව කරගන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ඍජු පැල කිරීමේ ක්‍රමවේදය සමග ඉදිරි කාලය තුල ශ්‍රී ලංකාවේ දළු අස්වැන්න වැඩි වෙලා යහපත් කෘෂිකාර්මික තත්ත්වයන් සමග ශ්‍රී ලංකාවේ තේ වගාවට වඩාත් යහපත් කාල සීමාවක් උදා වේ කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් අපි දැනටමත් කුඩා තේ වතු හිමියන් මේ ගිය අවුරුද්දේ සිර 76ක දායකත්වයක් ලබා දීලා තිබෙනවා.
ඔබතුමාට තවත් විනාඩි 2යි.
සිර 76ක දායකත්වයක් ලබා දීලා තිනු ඔවුන්ගේ දායකත්වයත් අක්‍රමානුකූල ඉදිරියේදී ඉහළයි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ශ්‍රී ලංකාවේ රබර් වගාව පැත්තුණුත් පරිවර්තනීය වෙනසක් සිදු වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ රබර් රපණ අයනින් අපි ලබාගත්තු ඉහළම ආදායම ඩොලර් බිලියනයක මුදලක් අපි ගිය අවුරුද්දේ උපයගෙන තිබෙනවා. ඒක ඉතිහාසයේ ලබාගත්තු වැඩිම ආදායම. අපේ ආණ්ඩුව බලයට පත් වෙනකොට මේ රටේ රබර් කර්මාන්තේ මියැදෙමින් තිබුණේ RSS1 ඔබතුමා හොඳින් දන්නවා ඔබතුමාගේ පළාතේ විශාල ලෙස මේ වගාව සිද්ධ වෙනවා. RSS1 කිලෝ එකකට දුන්නේ රුපියල් 235යි. දැන් රුපියල් 475ක් රුපියල් 490ක් ලැබෙනවා. ඒ සමගම නැවත රබර් වගාවට ක්‍රමානුකූලව ජනතාව යොමු වෙමින් තිබෙනවා. ඒ නිසා අපිට පහුගිය අවුරුද්දේ මෙට්‍රික් ටොන් 77000ක වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න පුළුවන් වුණා. හැබැයි ඒක ප්‍රමාණවත් නැහැ. ශ්‍රී ලංකාව ලෝකයේ රිජිඩ් ටයර් එහෙම නැත්නම් ලොකු ටයර් මහා පරිමාණ රබර් ටයර් නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් තිබෙනවා. අලුතෙන් කර්මාන්ශාලා දෙකක් ඇති වෙමින් තිබෙනවා. එකක් ගිය අවුරුද්දේ විවෘත කරා. ඒ නිසා විශාල ඉල්ලුමක් රබර් වලටත් තියෙනවා. ඒ නිසා වගාකරුවන් මේ පිළිබඳව අවධානය යොමු කරමින් යොමු වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම අපි අම්පාරේ සහ මොණරාගල ප්‍රදේශවල අලුත් රබර් වගා ඉතාම හොඳින් කෙරෙනවා. ඒකට ආධාර දෙන්නත් රජයේ වැඩසටහන් කීපයක් සකස් කරලා තිබෙනවා. ඒ නිසා රබර් වගාවේ අනාගතය පිළිබඳවත් අපිට විශාල විශ්වාසයක් තිබෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ආදායම රබර් වලින් ලැබුණා වගේම මම සටහන් කරන්නට අවශ්‍යයි පොල් අපනයනිනුත් අපි ඉතිහාසයේ ලබන වැඩිම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 836ක් ගිය අවුරුද්දේ අපිට වාර්තා කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේ තමයි අපේ ජානක වක්කුම රැමතුමා නියෝජනය කරන ඒ අපනයන භෝග ශේත්‍රයේ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම අපිට ලැබුණේ ගිය අවුරුද්දේ අපිට ඒ අංශයෙන් ඩොලර් මිලියන 566ක් උපය ගන්න පුළුවන් වුණා. ඒක 2020ට සාපේක්ෂව 32%ක වැඩිවීමක්. ඒ නිසා පොල්වල රබර්වල ඒ වගේම කුරුඳු ඇතුළු අපනයන භෝගවල ඉතිහාසයේ වැඩිම ආදායම සමග පැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම 2021 වසරේ ලැබිලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම 2022 වසරේ වඩාත් වර්ධනය වෙනවා කියන කාරණේ සිහිපත් කරමින් මේ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් ලබා දීම පිළිබඳව ජනාධිපතිතුමාට වගේම ආයෝජන සහ අවස්ථාව ලබා දීපු මේ මුදල් ලැබීම ඇතුළු සෑම දෙනාට ස්තුති කරන්න මම කරමින් මානියටන බොහොම ස්තුතියි.
ඔබතුමාට ගරු ආචාර්ය හර්ෂ සිල්වා මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි සාමාන්‍යයෙන් විවේචන ඉදිරිපත් කරන්න බැරි ඇමතිවරු ඉන්නේ ටික දෙනයි. ඒ අතර අපේ රමේෂ් පතිරණ ඇමතිතුමා ඉන්න බව අපි කියන්න කැමති. ඔහුට අපි ඔහුගේ කාර්යභාරය ගැන අපි සතුටු වෙනවා. හැබැයි එකක් කියන්න ඕනේ, දැන් ග්ලයිෆොසේට් තහනම් කරාට ඒක ලයිසන් එකක් හරහා මාස 36ක් ගේන්න හැකියාව තිබුණා. දැන් මේ මාස 36 ඉවර වෙලා ග්ලයිෆොසේට් එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් තේ කුඩා වතු හිමියෝ, රබර් වතු හිමියෝ අනිත් සියලු දෙනාට මේක බලපානවා. කරුණා කරලා ප්‍රතිපත්ති තීරණයක් ගන්න වෙයි. මොකද ඒ සම්බන්ධයෙන් එක මතයක විශේෂඥ කණ්ඩායම් නැති නිසා. අද ඉදිරිපත් කරලා තියෙන ඒ තරව්කරුවන්ගේ බලපත්‍ර දීමේ නියෝග සම්බන්ධයෙන් අපිට ගැටුවක් නැහැ. නමුත් මූලික කාරණා දෙකක් ඉදිරිපත් කරන්න කැමති. මේ අද අධිභාර බද්ධ සභාගත කරලා තියෙනවා ගරු නියෝජ කතානායකතුමනි, මේකේ ඉතාමත්ම පැහැදිලිව කියනවා මේ පනතේ මතු සඳහන් විධි විනාන වලට යටත්ව බද්ද යනුවෙන් සඳහන් කරන අධිභාර බද්ද යනුවෙන් හඳුන්වන ලබන බද්දක් 2017 අංක 24 දාන දේශීය ආදායම් පනතේ විධි විධාන ප්‍රකාරව ගණනය කරනු ලබන කියලා දිගට කියලා ගිහිලා රුපියල් 2000 මිලියන් 2000ට වැඩි නම් ගෙවන්න ඕන කියලා කියනවා. ගෙවන්න ඕනේ පුද්ගලයෙක් හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් කියලා කියනවා. දැන් මෙතන ගැටලුව නියෝජ්‍ය කතානායකතුමනි, මේ සමාගම කියන එකේ අර්ථ නිරූපණය මොකක්ද කියලා. මේක ඉතාමත්ම පැහැදිලිව කියනවා සමාගම කියන්නේ 2017 දේශීය ආදායම් පනතේ අර්ථ නිරූපණය කියලා. ඒකේ සමාගම කියන අර්ථ නිරූපණය යටතේ තියෙනවා විශ්‍රාම වැටු පරමුදලක්, අර්ථසාධක අරමුදලක්, විශ්‍රාම අරමුදලක්, විශ්‍රාම පාරිපෝෂිත අරමුදලක් කියලා මේ සියලු ආයතන මේ සමාගමට ඇතුළත් වෙනවා. එතකොට බැසිල් රාජපක්ෂ මුදල් ඇමතුමා කියලා තිබ්බා මේ අර්ථසාධක අරමුදලට මේ බද්ද ගහන්නේ නැහැ කියලා. ඒක එතුමා තැන් තැන්වල කියලා හරියන්නේ නැහැ. එතුමාට බෑ නීතිය වෙනස් කරන්න. නීතිය වෙනස් කරන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ. ඉතින් ඕක කියලා සතියකින් පස්සේ මේ සභාගත කරලා තියෙන පන සංශෝධනයේ අධිභාර බද්දට අර්ථසාධකයේ යටත් කරලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඔහු කියන කතාව සත්‍යක් නම් ඒ වෙනස් කිරීම මේ ගැසට් එක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කලින් කරන්න තිබුණා. දැන් මේක කියලා වැඩක් නැහැ. අපි මේක මේ විවාදය කරනවා කියලා. ඉතින් ඒක ඒකේ අවධානය වහාම ඒ සම්බන්ධයෙන් යොමු කරන්න කියලා කියනවා. අනිත් එක තමයි තවත් ගැටලුවක් මතු වෙනවා. මොකද දැනටත් බද්දක් ගහන අර්ථසාධක අරමුදලට 14% ඒකේ ආයෝජන ආදායමට. හැබැයි අර්ථසාධක අරමුදලේ 43 වගන්තියේ තියෙනවා අර්ථසාධක අරමුදලේ ආදායම් වලට බදු ගහන්න බෑ කියලා. එතකොට මෙතන පරස්පරයක් තියෙනවා. එතකොට අර්ථසාධක අරමුදලේ ආයෝජන ආයෝජනින් ආදායමට බදු ගහන්න බැරි නම් කොහොමද ගිය අවුරුද්දේ 14% බදු ගැහුවේ? ගිය අවුරුදු විතරක් නෙවෙයි මේක අවුරුදු 20ක් 25ක් 30 මේ බද්ද ගහලා තියෙනවා. ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. දෙවැනි කාරණාව තමයි අද රටේ තත්ත්වය ගැන මං හිතන්නේ මම අලුතෙන් කතා කරන්න ඕනේ නැහැ, කවුරුත් දන්නවා. ඒ කබ්‍රාල් මේ මැතිතුමා මේ දවස්වල කියනවා කිසි ගැටලුවක් නැහැ, සති කිහිපයකින් මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන්. හැබැයි අත වශයෙන්ම යථාර්ථයේ ඊට ගොඩක් වෙනස්. ඩොලර් බිලියන 7.8ක් තිබ්බා සංචිත, ජනවාරි අග වෙනකොට ඩොලර් බිලියන 2.3ට අවිල්ල තියෙනවා. ඒකෙන් ඩොලර් බිලියන 1.6ක් චයින යුවාන්. එතකොට අතේ තියෙන ඩොලර් මිලියන 700ක් පමණ විතරයි වියදම් කරන්න පුළුවන්. දැන් ඒත් අතරම බලාපොරොත්තු වෙච්ච ප්‍රේෂණ ලැබෙන්නේ ජූලි අගෝස්තු මාස විතර ඉඳලා ගිය අවුරුද්දේ ප්‍රේෂණ ලැබීම 30%කින් 40%කින් 50%කින් අඩු වෙන ගත්තා. 2021 දෙසැම්බර් වෙනකොට 60%කින් මාසික ප්‍රේෂණ අඩු වුණා. 2020 ඩොලර් මිලියන 815ක් ලැබිච්ච එක 2021 දෙසැම්බර් මාසෙ ලැබුණේ ඩොලර් මිලියන 325යි. එතකොට මේකට හේතුව හැටියට ඔවුන් නොයෙකුත් කාරණා ඉදිරිපත් කරනවා. නමුත් අපේ කලාපයේ අනිත් රටවල් බැලුවහම ඒ සියලු රටවල් වල ප්‍රේෂණ වැඩි වෙලා තියෙනවා. ලංකාවේ විතරයි අඩු වෙන්නේ. ඒකට හේතුව තමයි ඔවුන්ට රුපියල් 200ක් අතවශ්‍යම රුපියල් 198ක්, ඒකට තව රුපියල් 10ක් එකතු කරනවා. එතකොට රුපියල් 208ක් ගෙවන්න සූදානම් වුණාට රජය ඒ ප්‍රේෂණ ලංකාවට එවන කට්ටියට රුපියල් 250කට අධික ප්‍රමාණයක් උන්දියල් හවාලා ක්‍රමයේ යටතේ ලැබෙනවා. ඉතින් ඒ නිසා මෙච්චර වෙනසක් තියෙද්දී කිසි පෘථග්ජන පුද්ගලයෙක් මේ අඩු ගන්නට මුදල් එවන්නේ නැති බව රජය තේරුම් ගන්න ඕනේ. නිවාඩ් කබ්‍රාල් මෛතුමා තේරුම් ගන්න ඕනේ, බැසිල් රාජපක්ෂ මෛතුමා තේරුම් ගන්න ඕනේ. ඊයේ වෙනකොට අපිට මම හොයලා බැලුවා පිටකොටුවේ රුපියල් 257ට පවා ඩොලර් විකිණලා තියෙනවා. දැන් රජය කියනවා සංචාරක කර්මාන්තයේ නැවතත් ප්‍රතිස්ථාපන වෙලා එනවා ලක්ෂයක් 150,000 කොහෙද ආව මමත් දැක්කා මිරිස්ස පැත්තේ සංචාරකයෝ ඉන්නවා ඇල්ල පැත්තේ සංචාරකයෝ ඉන්නවා නමුත් එහෙම සංචාරකයෝ ඔයෙන ප්‍රමාණය ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න හැකියාවක් නැහැ අනිත් එක තමයි පුද්ගලීකරණ ආදායම කබ්‍රාල් මහතුමා බ්ලූම්බර්ග් ආයතනයට කියලා තිබුණා සෙලෙන්ඩීවක හරහා ඩොලර් බිලියනයක් රටේ වත්කම් විකුණලා ඉඩම් විකුණලා ඩොලර් බිලියනයක් ලබා ගන්න ඕ බලාපොරොත්තු වෙලා හිටියා කියලා දැන් ගිය මාස 6 නමුත් ඒවා එවැනි මුදලක් ඇවිල්ලත් නැහැ අනිත් එක තමයි මේ අතමාරු ස්වප් ක්‍රමයට ඉන්දියාවෙන් චීනෙන් බංග්ලාදේශයෙන් පකිස්තානෙන් මුදල් ලබාගෙන මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා ඔවුන් හිතනවා නමුත් එහෙම වෙන්නේ නැහැ මේක අපි තේරුම් ගන්න ඕනේ මම ඉතාමත් මේ කෙටියෙන් කියන්නම් මොවුන් හිතන විදිහට මේ තියෙන ද්‍රවශීලීතාවයේ ප්‍රශ්නයක් ලික්විඩිටි ප්‍රොබ්ලම් එකක් අත වශයෙන්ම මේ ද්‍රවශීලීතාවයේ ප්‍රශ්නයක් වගේම බුම්බත් වීමේ ප්‍රශ්නයක් සොල්වන්සි ප්‍රශ්නයක් බංකොලොත් වීමේ ප්‍රශ්නයක් දීර්ඝකාලීන ප්‍රශ්නයක් ඉතින් ඒ නිසා අද අපිට ආනායනය කරන්න ඩොලර් නැති කතාව කවුරුත් දන්නවා තෙල් නැහැ ගල්ලඟුරු නැහැ කිරි නැහැ මේ මේ බෙහෙත් නැහැ පෙට්‍රෝල් නැහැ ඩීසල් නැහැ ගෑස් නැහැ සිමෙන්ති නැහැ යකඩ නැහැ මේ සියලු දේ නැහැ හරි ඒක නැවත කියන්න ඕනේ නැහැ නමුත් ඊට එහා ගිහිල්ලා අපිට විශාල වශයෙන් ඩොලර් ණය ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා චෝදනාවක් එල්ල වෙනවා මම හැමදාම දකිනවා මේ ගිය රජයට මේ ගිය රජය විශාල ණය ප්‍රමාණයක් ගත්ත ඒක තමයි මේකට හේතුව කියලා වෙරිටේ රිසර්ච් කියන ආයතනයේ ස්වාධීන ආර්ථික පර්යේෂණ ආයතනය මීට මාස 3කට කලින් භාණ්ඩාගාරයටත් මහ බැංකුවටත් වාර්තාවක් ඉදිරිපත් කළා තිබා පාර්ලිමේන්තුවටත් එවලා තිබුණා 2015 සිට 2019 දක්වා ගත්ත මුළු ණය ප්‍රමාණයෙන් 89.8% අරගෙන තියෙන්නේ කලින් රජය ගත්ත ණයවල පොලිය ගෙවන්න කියලා 11.2% පමණයි සංවර්ධන කටයුතු වලට පාවිච්චි කරන්න පුළුවන් වෙන එක. මේක තමයි තිත් ඇත්ත. ඒකෙන් කවුරු මොනවා කිව්වත් අපි ණය උගුලක හිර වෙලා ඉන්න බව අපිට මේ මේ තේරුම් ගන්න වෙනවා. දැන් ඇත්ත වශයෙන්ම දැන් කරන්න තියෙන අපි මොකද්ද කරන්නේ? අපි මොකද්ද කරන්නේ? කොහොමද මේකෙන් එළියට යන්නේ? සමහරු කියනවා IMF එකට යන්න ඕනේ. සමහරු කියනවා IMF එකට යන්න ඕනේ නැහැ. අපිට ආරංචි මේ උද්‍යගම්මන් පිළ ඇමතිවරයා කිව්වා කැබිනට් එකේ බොහෝ දෙනා දැන් IMF එකට යන්න සූදානම් කියලා. අත වශයෙන්ම අපි 2020 නොවැම්බර් මාසයේ පැයක කතාවක් කළා එදා කිව්වා IMF එකට ගියොත් මේ ප්‍රශ්නේ බේර ගන්න පුළුවන් කියලා. හැබැයි අපි විශ්වාස කරන්නේ නැහැ අද IMF එක පමණක් මේ උදව් අරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. මොකද ඒකට හේතුව තමයි අපේ රටේ ණය පිළිබඳව ණය තිරසාරත්වය පිළිබඳ විශ්ලේෂණයක් කරනවා. ඒ ණය තිරසාරත්ව විශ්ලේෂණයේ ප්‍රතිඵල අනුව ණය තිරසාරණම් පමණයි ජාත්‍යන්තර මූල අරමුදල හරහා අපිට මේ ප්‍රශ්නේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්නේ නැතුව ගොඩ එන්න පුළුවන් වෙන්නේ. ණය තිරසාර නැත්තම් අපිට IMF එකේ සහයෙන් විතරක් ගොඩ එන්න බෑ. අපිට ණය ප්‍රතිව්‍යුහගත කරගන්න වෙනවා. ඒ කියන්නේ අපිට යම් කිසි විදිහකට ණය නොගෙවා ඉන්න සහන කාලයක් ලබා ගන්න වෙනවා. සමහර ලාට එක ටෙක්නිකල් ඩිෆෝල්ට් කියලා කියනවා. දැන් ඒ වාර්තාව මේ සිකුරාදා ජාත්‍යන්තර මූල අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අපි බල කරලා කියනවා මෙතන ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. එතකොට අපිට ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් යථාර්ථය මොකද්ද කියලා දැනගන්න පුළුවන්. නිවාඩ් කබ්‍රාල් මොකද්ද කියන්නේ කියන එකෙන් අපිට වැඩක් නැහැ. අපිට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙන්නේ තාක්ෂණික ණය තිරසාර විශ්ලේෂණ වාර්තාව. අවසාන ණය තිරසාර විශ්ලේෂණ වාර්තාව වන් සභාගත කරනවා මෙතන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක දිනේ නොවැම්බර් 1 වෙනිදා
අවසන් කරන්න.
අර විනාඩි. නොවැම්බර් 1 වෙනිදා 2019. මේකේ වැදගත් කාරණාව තමයි මේකේ මම සභාගත කරනවා මේක හැන්සත්ගත කරන්න කියලා කියනවා මොකද මේක ඉතාමත්ම වැදගත් external debt remains sustainable though with high currency and rollover risk මොකද මෙදා කියන්නේ 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කරනකොට අපේ විදේශීය ණය තිරසාරයි ණය ගෙවාගෙන ඉස්සරහට යන්න හැකියාවක් තිබුණා හරි එතකොට නොයෙකුත් හේතු මෙතන ඉදිරිපත් කරලා තියෙනවා නමුත් අපිට දැන් මේ ණය තිරසාර නැත්තම් අපිට ජාත්‍යන්තර මූල අරමුදලේ සහයෝගයෙන් පමණක් මේ ගැටලුවෙන් එලියට එන්න බෑ. ඒ නිසා මම අවසන් කරනවා. ඒ නිසා විපක්ෂ නායකතුමා කිව්වා වගේ ඔහු ඉදිරිපත් කරපු 27-2 ප්‍රශ්නටවත් උත්තරේ දෙන්න මුදල් ඇමතුමා ඇවිල්ලා නැහැ. ඉතාමත්ම ලැජ්ජයි පැනලා ගිහිල්ලා තියෙනවා. අපිට මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරන්න මේ වාර්තාව සභාගත කරන්න කියලා සිකුරාදායින් පස්සේ ඉල්ලමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු කනක හේරත් අමාත්‍යතුමා.
බොහොමත්ම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද අපි පසුගිය වර්ෂය පසු කරලා වැවිලි කර්මාන්තයේ අභියෝග තිබුණත් ඒ අභියෝග ජයග්‍රහණය කරලා ඉතාමත්ම මෑත ඉතිහාසයේ ඉතාමත්ම සාර්ථක වර්ෂයක් හැටියට වැවිලි අමාත්‍යංශය හඳුන්වන්න පුළුවන් අවස්ථාවක්. විශේෂයෙන්ම ඉතිහාසයේ වැඩිම විදේශ විනිමය බිලියන 4ක් ඇමරිකාන් ඩොලර් ලබා ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ රබර් සහ තේ මේ අද ඉදිරිපත් කරලා තියෙන 52ම ඉතාමත් වැදගත්. අපි ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා මේ 52 ඉතාමත් වැදගත් කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනි. ඉතින් ඒ නිසා මේ 52 තුලින් රබර් නැවත වගා කිරීම සඳහා ඒ සහනාධාරය වැඩි කිරීම සහ ඒ වගේම මේ පනත අද පාර්ලිමේන්තුවේ සම්මත වුණායින් පස්සේ නැවතත් අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් කඩිනමින්ම මේ ලබා දෙන රබර් වලට ලබා දෙන සහනාධාරය අපි වාරික 8කින් ගෙවන්නේ වාරික 5ක් දක්වා අඩු කිරීම සඳහා මේ පනතක් ඉදිරිපත් කරන්න. ඒ තුලින් තමයි අපේ ගොවියාව ශක්තිමත් කරන්න, ගොවියාට විශේෂයෙන්ම රබර් කුඩා වතු හිමියන් සාමාන්‍යයෙන් හෙක්ටයරයක් වගා කිරීම සඳහා million 1.6-1.2 පමණ මුදලක් යනවා. ඉතින් මේ මුදල යොදවලා ඒකෙන් අපි 120ක් පමණ මුදලක් තමයි ලබා දෙන්නේ. ඒකෙදිත් අපි වාරික 8ක් ගන්නකොට ඒකෙදි ගොවියාට අපහසුතාවයන් වලට පත් වෙන්න වෙනවා. ඒ නිසා තමයි ඒක 5කට අඩු කිරීම සඳහා කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ අමාත්‍යාංශය හැටියට ප්‍රධානම අරමුණ තමයි අපේ පසුගිය වර්ෂ කිහිපය තුලදී නැවත වගාවන් නව වගාවන් වලට ගිහිල්ලා නැති නිසා අද නිෂ්පාදනය වැඩි කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක තමයි මූලිකම කාරණේ. ඉතින් මේ වර්ෂයේ පසුගිය වර්ෂය ගැනත් අපි කතා කරොත් ඉතිහාසයේ කාලෙන් කාලෙට නැවත වගාවන් නව වගාවන් අඩු වැඩි කරලා තියෙනවා. ඉතින් වසර 6කට පස්සේ වැඩිම නැවත වගාව සඳහා රබර් වලට හෙක්ටයාර් 2566ක් පමණ නැවත වගා කිරීම නව වගා කිරීම සඳහා හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ වර්ෂයේ අපේ ප්‍රධාන ඉලක්කය තියෙන්නේ අපි ඒ රබර් වගා කිරීම සඳහා ඒ සහනාධාර ලබා දීලා තේ සහ රබර් දෙකටම අපි වැඩිපුර නැවත වගාවන් වලට නව වගාවන් වලට අපේ ගොවියාව යොමු කිරීම. ඒක තුලින් තමයි තව වසර 3කින් තේවලත් තව වසර 6කින් රබර් වලත් අපිට නිෂ්පාදනය වැඩි කරගන්න හැකියාව ලැබෙන්නේ. අද අපිට ලොකු ඉල්ලීමක් තියෙනවා. අපේ ගරු අමාත්‍යතුමා සඳහන් කරපු ආකාරයට 20/20 අපි ආණ්ඩුව හදනකොට රබර් වලට ලැබුණේ රුපියල් 235ක් පමණ. අද ඒක 500 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ක්‍රේප් රබර් සඳහා අද රුපියල් 700ට වඩා මිලක් ලැබෙනවා. නමුත් අපි නිෂ්පාදනය වැඩි කරගත්තේ නැත්නම් ඉදිරියේදී අපේ රටේ මේ ඇතිවෙන නව කර්මාන්ත වලට ලොකු අභියෝගයක් වෙනවා. නැවතත් අපිට ආනයනය කරන්න වැඩි රබර් ප්‍රමාණයක් ආනයනය කරන්න වෙනවා. ඒ නිසා අපේ ප්‍රමුඛතාවය දෙන්නේ මූලික අරමුණ වෙලා තියෙන්නේ වගාව වැඩි කිරීම. වගාව වැඩි කරන්න නම් ඒ සඳහා අපි ගොවියා ආරක්ෂා කළ යුතුයි, ගොවියා ශක්තිමත් කළ යුතුයි, ගොවියාට ඒ අවශ්‍ය කරන නැවත වගාවන් නව වගාවන් වල වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ ගොවියා විශේෂයෙන්ම රබර් ගොවියා ඒ රබර් වගාවෙන් එළියට යන්නේ Tamanට හොඳ ආදායමක් ලැබුණ නැත්තම්. දැන් මේ වර්ෂ කීපය තුලදී හොඳ ආදායමක් ලැබෙනවා. සමහරක් වෙලාවට වැඩිපුරත් එක්ක රබර් කපන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අපි ඊට අමතරව රජයක් හැටියට ගරු මුදල් අමාත්‍යතුමා අද ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා කුඩා රබර් වතු හිමියා කුඩා තේ වතු හිමියා විනාඩි දෙකකින් අවසන් කරන්න ගරු කතානායකතුමනි සඳහා ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. Tamanට අමතර ආදායමක් ලබා ගැනීම සඳහා ඒ රුපියල් 40,000ක පමණ මුදලක් වෙන් කරලා තියෙනවා. ඉතින් මේකෙදි එක පැත්තකින් ඒ කාලෙන් කාලයට අඩු වැඩි වෙන මිල වෙනුවෙන් තවත් අමතර ආදායමක් ලබා ගන්න වැඩපිළිවෙල සුලින් ගොවියා ශක්තිමත් වේ කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ නිසා අපේ ගරු අමාත්‍යතුමා තේ පිළිබඳව කතා කරපු නිසා මම තේ පිළිබඳව කතා කරන්නේ නැහැ. නමුත් අපේ අභියෝගය තියෙන්නේ නිෂ්පාදනයේ වැඩි කිරීම. ඒ සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් හැටියට නැවත වගාවන් නව වගාවන් පාළු සිටුවීම සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මොන අභියෝගය තිබුණත් අපි විශේෂයෙන්ම පසුගිය වර්ෂයේ විශාල අභියෝග තිබුණත් අපිට කොහොර ප්‍රශ්නේ තිබුණත් අපි ගොවි ආරක්ෂා කරගන්න කටයුතු කරා වගේම මේ වර්ෂය තුලදීත් අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා වැඩිම නැවත වගාවන් නව වගාවන් කුඩා රබර් වතු හිමියාට සහ කුඩා තේ වතු හිමියාට ලබා දෙන්න කටයුතු කරන බව සඳහන් කරමින් මම නවතිනවා.
ස්තුතියි. ඕඩර් ප්ලීස්. පස්වර 1:30 දක්වා දිවා බෝඩ්ඩින් සඳහා සභාවේ කටයුතු අත්හිටුවන ලැබේ.